గారు రంజన్ రామనాయక్ నియోజకవర్గం. ఒకటి వినాడి 29ක් තිබෙනවා.
කොමිෂු ගරු මූලසනාරුවේ മന്ത്രിතුමනි අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ සංශෝධන පනත අපරාධ වැළැක්වීමේ සංශෝධන පනත කෙටුම්පත අපරාධ අධිකරණ සංශෝධන සංවිධාන සංශෝධන පනත කෙටුම්පත මෙවැනි කාලීන පනත ගෙනීමට කරලියට ගෙනීමට දිරිදුන් ක්‍රියාත්මක කරන්නට දිරිදුන් ඒ කරලියට ගෙනීමට සංවිධානය කරපු සියලුම පාර්ශ්වවලට මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා මම ගරු අධිකරණ අමාත්‍යනීය තලතාතු කෝරළ මැතිණියට ඒ වගේම අජිත් මානපිරෝ මහත්මයාට සහ අජිත් පෙරේරා මහත්මයාට මේක ඉතාම කාලෝචිත යෝජනාවක් හැටියට මම දකිනවා ඇත්තෙන්ම ඒකට ප්‍රශංසාවක් කරන ගමන් මෙවැනි කාලෝචිත යෝජනාවක් ගෙනෙන්නට මේ පමණ කල් ගියේකට පොඩි දෝෂාරෝපණයකුත් කරන්න ඕනේ. මොකද ආණ්ඩුවක් හැට අපි බැනුම් අහනවා නම් අහන්නේ මේ ප්‍රශ්නේ හින්දා කියලාක බොහොම පැහැදිලිව කියන්න ඕන. නමුත් කල් ගිහින් හෝ මෙවැනි යෝජනාවක් ගෙනීම ගැන ඒ පුද්ගලයන් තුදෙනාටම මගේ ස්තුතිය ප්‍රශංසාව ජනතාවගේ ස්තුතියත් පිරිනමන්න කැමැති. ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි මෙතනදි කියනවා ඔවුන් මහා අධිකරණ මිනිසුරුවන් 75 දෙනෙක් වෙනුවට 110ක් පත් කරන්න. ඉතාම හොඳ යෝජනාවක්. කල් ගිහිලා අර ඉතාම හොඳ යෝජනාවක්. අපි කැමති. අපි කැමති මෙහෙම මහා අධිකරණ මිනිසුරුවන් වැඩි කරනවට. ඒකට ජනතාවත් කැමති වෙයි. හොරුන් නම් අකමැති වෙයි. අපි හැබැයි මේ මිනිසුරුවන්ගේ ක්වොලිටිය ගැන කතා කළා අපේ ජයම්පති වික්‍රමරත්න මැතිතුමා. විනිසුරුවන් වැඩි වුණාට කමක් නැහැ. එතුමා පාවිච්චි කර වචනේ තමයි විනිසුරුවන්ගේ ක්වොලිටිය. මොකද්ද මේ ක්වොලිටිය කියන්නේ? හොඳ විනිසුරුවන්. හොඳ විනිසුරුවන් ගැන කතා කරද්දි අපිට මට නඩුවක් තියෙනවා. නමුත් මම කතා කරන්න මම නඩුව ගැන කතා කරන්නේ නැහැ. මම කතා කරන්නම් මේ විනිසුරුවන් ගැන. හොඳ විනිසුරුවන්ට මූලසනරුවට මන්ත්‍රීතුමනි මම පසක පිහිටුවලා වඳින්නම්. අර ගරුතර මහ සංග්‍රහත්තේ වගේ පසක පිහිටුවලා වඳින්න පුළුවන් හොඳ විනිසුරුවෝ ලංකාවේ ඉන්නවා. ඒ අයගේ පඩි වැඩි කරන්න ආරක්ෂාව වැඩි කරන්න ඒ අයට තවත් දීමනා දෙන්න වරප්සා දෙන්න ඒකට අපි අත් දෙක උසලම කැමැත්ත දෙන්නම් අපි පූර්ණ සහයෝගය දෙන්නම් අපේ ලංකාවේ ඒ වගේ නම් හදාගත්ත හොඳ මිනිසුරුවෝ හිටියා ගිහාන් කුලතුංග මහත්මයා පද්මිනි එන් රණවක ගුණතිලක මහත්මිය එතුමිය තමයි බොහොම තීරණාත්මක නඩු දුන්නේ ආර් දුමිද්ද සිල්වා මහත්මයා වගේ නඩු ඒවට කෙලින්ම තීන්දුව දුන්නේ එතුමිය බය නැතුව ලංකා ජයරත්න මහත්මිය වරායවෝ මහත්මයා ලලිත් ජයසූරිය නෙවිල් සමරකෝන් නිමල් ගාමිණි අමරතුංග විමල් දිසානායක හෙක්ට යාපා FND ජයසූරිය ශිරාණි තිලකවර්ධන ඉලංචේති අර යාපනේ අගවිනිසුරුතුමා අර තමුන් වෙනුවෙන් වෙඩි කාපු කොස්තාපල්වරයාගේ බිරිඳට ගිහිල්ලා දන ගහලා වඳින්න තරම් නිහතමානී වුණ ඉලංචේති මහත්මයා ශ්‍රී කන්දරාජා වසන්ත ජිනදාස අවේන්ද්‍ර සෙනවිරත්න ධම්මික හේම්පාල අන්තිමට කඩුවෙල් උසාවියේ ඉඳලා මේ දැන් මාරු කරලා තියෙනවා මේ බදුල් දිස්ත්‍රික්කයට වැලිමඩ. ඉතින් මේ වගේ අයට අපි පසඟ පිහිටුවා වඳින්නම්. නමුත් අපිට අනිත් අය ගැන මෙහෙම හිතන්න පුළුවන්ද? මොකද අපි දැනුම තේරුණොත් මට දැනුම තේරුණොත් දින කාලේ ඉඳලා ගරු මූලාසනරුවේ മന്ത്രിතුමනි මම දැක්ක අගවිනිසුරුවන් 3 දෙනෙක්. ඒ අගවිනිසුරුවන් 3 දෙනාගේ නම තමයි පළවෙනි එක්කෙනා සරත්නන්ද සිල්වා. සරත්නන්ද සිල්වා සරන් දූෂිත පුද්ගලෙක්. අපි කියන්න බය වෙන්න ඕනේ නැහැ. මේක වික්ටර් අයවන් මහත්මයා නොනිමි අරගලය කියන පොතේ ලියලා තියෙනවා. ඒ වගේම උසාවී නිහඬයි කියන ෆිල්ම් එකේ පවා තියෙනවා. ඒ තරම් දූෂිත පුද්ගලෙක් මේ නීති ක්ෂේත්‍රයේ ගඳ ගැසූ පුද්ගලෙක් ඉතිහාසයේ පහළ වෙලා නැහැ. එතුමා තමයි මේ පක්ෂ මාරුව රෝහිත බෝගල්ලගම මහත්මයා පක්ෂ මාරු කළා චන්දරගෙන අනිත් පැත්තට පැන්නම ඒක ජස්ටිෆයි කරන්න ඒක සාධාරණීකරන්න තීන්දුව දුන්න කෙනා. ඒ වගේම එතුමා තමයි කිව්වේ මම හිරගෙදර යවන්න ඕන කෙනාව රජගෙදර ඇව්වා. මට සමා වෙන්න මට සමා වෙන්න මට සමා වෙන්න. ඒ කාලේ මහින්ද රාජපක්ෂ මහත්මයාව සුනාමි වංචාවට හිරගෙදර යව්වා නම් අද අපේ රට විශාල අගාධයකින් බේර ගන්න තිබුණා. අනේ මට සමා වෙන්න කියලා එතුමම කිව්වා. තමුන් දුන්න ජජ්මන්ට් එක ගැන එතුමා වික්ෂෝපවෙලා ජනතාවගේ සමාවිල්ලවා. මෙන්න අගමින් සුරුවරන්ගේ භූමිකාව. එතකොට මගේ මේ තර්කය ගොඩනගන්න නැන්නේ ගරු මුලසනරුට මන්ත්‍රීතුමනි දැන් අගවින් සුරු කෙනෙක් හෙම හැසිරෙනවා. එයා මේ දියවන්නාවේ ඇතුළට අඳින ඉතාම පොඩි ඇඳිවතක් එක්ක තවත් නීතිඥවරයක් එක් ඉන්නලා අහුුණා. අහුුණ පොලිසිය මහත්තයටත් ලොකු ප්‍රශ්සකට මුණ දෙන්න වුණා. ඒ නීතිඥවරය අඳුන්නා දුන්නේ ස්පිරිසානක මහත්තය කියලා ඒ මහත්තයත් මට කිව්වා. අදත් එයා එක තමයි ඉන්නේ. මෙන්න මෙහෙමයි හැසිරුණේ සරත් නන්ද සිල්ව මහත්මයා. එතකොට දැන් මගේ දැනුම තේරුම තියෙන කාලේ ඉඳන් සරත් නන්ද සිල්වයි හැසිරුණු විදිය. ඊට පස්සේ කවුද ආවේ? ශිරාණි බණ්ඩාරනායක. එතුමියට මම පක්ෂම මගේ මතය වෙනයි. නමුත් එතුමියටත් මෙතනම ඉන්න සිව් පුද්ගල නෑ හය දෙනෙක්. හය දෙනෙක් කවුද? අනුර පේරසයාපා, දිලාන් පෙර මහත්මය, රාජ සේරත් මහත්මය, විමල් විරෝෂ මහත්මය ඇතුළු කට්ටියක් කිව්වා හොර ගෙඩියෙක්. එතුමිය හිරක් කොස්ට්‍රේලියාව ගතුගත්තා කිව්වා, එකවුන්ට්වල සල්ලිදාගත්තා කියලා කිව්වා. එතුමියත් මාර. එතකොට එතුමියට දූෂණ චෝදනා තිබුණා. එතකොට ඒ දෙවනියා. එතකොට අගවින් සුරුවර දෙදෙනෙකේ හැසිරීම. ඊට පස්සේ ආවා ඊටත් වඩා හොර ගෙඩියෙක්. කවුද? මොහාන් පීරිස්. මොහාන් පීරිස් මොනවද කිව්වෙවිල්ලා? මම දැක්කා එක් නෑලිය ගොඩව දෙයියෝ තමයි දන්නේ උණ විදිය. ඊට පස්සේ එතුමා ජනවාරි 8 වෙනිද රෑ කරපු භූමිකාව. ඊට පස්සේ ජනවාරි 9 වෙනිද උදේ ලංකාවේ ප්‍රධාන පුරවැසියා පළවෙනි පුරවැසියාගේ ගෙදර ගිහිල්ලා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ගෙදරට ගිහිල්ලා එතුමම කියන්නේ මේ ජනාධිපතිතුමා කියන්නේ. එතුමා කියනවා පාන්දර ගෙදර ඇවිල්ලා කියනවා මොහන් පීරිස් අගවිනිසුරුතුමා මට නැවත අගවිනිසුරුකම දෙන්න. මම ඔබතුමාට කැමති විදිහට හදලා දෙන්නම් ජජ්මන්ට් තීන්දු දෙන්න. මෙන්න අපි දැක්ක මට දැනුම තේරුම තියෙන කාලේ ඉඳලා හිටිය අගවිනිසුරු 3 දෙනාගේ භූමිකාව. 3 දෙනාම දූෂිතයි. 3 දෙනාටම දූෂිත චෝදනා තිබුණා. එතකොට දැන් කොහොමද අපි මේ අයට පසඟ පිහිටුවා වඳින්නේ? අපි කොහොමද මේ අයට ස්වාමිනී කියන්නේ? අපි කොහොමද මේ අයට නඩුකාර උන්නාසය කියන්නේ? අපි කොහොමද මේ අය ඉස්සරහා උඩ බොත්තම දාගන්නේ? ඇයි අපි කහින්නේ නැතුව ඉන්නේ? කිමුන් අරින් නැතුව ඉන්නේ? බෙල්ල හිර කරගෙන ඇයි අපි බයෙන් ඉන්නේ? අපේ බදු මුදල් වලින් පඩි ගන්න මේ අය කරන මේ දේවල් දැක දැක අපි කොහොමද මෙයාට ගරු කරන්නේ? මම කියන්නේ මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙතන හැදුනොත් අපේ රටේ ජනාධිපති වෙනස් වුණාට වැඩක් නැහැ. අපේ රටේ අගමැතිලා වෙනස් වුණාට වැඩක් නැහැ. ආණ්ඩු වෙනස් වුණත් වැඩන්නේ නැහැ. මෙතන තමයි හැම හොරෙක්ම ගිහිල්ලා හැංගෙන තැන. මේ කඩතුරාව, මේ අධිකරණය තමයි හැම හොරෙක්ම ගිහිල්ලා අන්තිමට හැංගෙන්නේ. අපි එතන වෙනස් කරගන්න වෙනවා. එතන පිරිසිදු කරගන්න වෙනවා. එහින්ද මම කියනවා මේ තිබුණු බහුතරය, ඒකයි මම ප්‍රකාශ කළේ බහුතරය දූෂිතයි කියලා. ඒක බෞද්ධ ධර්මයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනාවකිනුත් ගන්න පුළුවන්. උන්වහන්සේ ප්‍රකාශ කළා රජ අධාර්මික වුණාම ඇමති මණ්ඩලය අධාර්මික වෙනවා. ඇමති මණ්ඩලය අධාර්මික වුණාම නිලමෙල අධාර්මික වෙනවා. නිලමෙල අධාර්මික වුණාම රටවැසියා අධාර්මික වෙනවා. එතකොට අධිකරණ ශේෂ්ත්‍රයේ රජ කවුද? අගවිනිසුරු. අගවිනිසුරු දූෂිතයි. එතකොට පොඩියුන් ගැන කවර කතාද? පොඩි අය මොනවද කරන්නේ? අගවිනිසුරු ඉඳන් දීලා තියෙන වැරදි පූර්වාදර්ශයක්. ඒව දැකලා තමයි අර සරත් ආබ්‍රු කියන අර බිහිසුණු අමානුෂික සල්ලාල විනිසුරුවරයා අර මෙහෙකාරයන් දූෂණය කළා, පොලිසියට ගැව්වා, අන්තිමට කන පැලෙන්න බීලා බැල්කනිය වැටිලා මළා. ඔන්න ඕක තමයි තත්ත්වේ. ඉතින් අපි කොහොමද ඒ අයට ස්වාමිනී කියලා වඳින්නේ? මං අර කිව්ව නම් ටිකට අපි වඳින්නම්. අපි පසක පිහිටුවා වඳින්නම්. නමුත් හැමෝටම එහෙම කරන්න බෑ. මම ඒකයි කියන්නේ. මේ ගැන මම නෙමේ කිව්වේ. මම කිව්වේ බහුතරයක් විනිසුරුරු දූෂිතයි කිව්වේ මේ දේවල් පදනම් කරගෙන. මේ පොත්පත් කියවලා උසාවේ නිහඬයි කියන ෆිල්ම් එක, ප්‍රසන්න විධාන මහත්මයාගේ ෆිල්ම් එක බල්ලා, ලොනිමි අරගලය පොත කියවලා, රාවයේ පත්තර කියවලා, මේ අපි මම ජනමාධ්‍යයට අභියෝග කරනවා. ජනමාධ්‍ය බේදින් පුළුවන් නම් ගිහිල්ලා උසාවියක් ඉවරලා එළියට එන අපේ සේවාදායකයන්ව මයික් එකක් තියලා ඉස්සරහ නිකන් අහලා බලන්න තමුන් අසලා ලංකාවේ අධිකරණය ගැන මොනවද හිතන්නේ කියලා. අම්ම මොනතෝ කියයි. අපි කියන්න ඕනේ නැහැ. එච්චරට මේක පීඩිතයාව දුබලයාව අහිංසකයාව දුප්පතාව පීඩනයට පත් කරන්න හදපු තැනක් කියලා මම නිර්භයව කියනවා නුඟලාසන රොඩ් මන්ත්‍රීතුමනි. අනිත් අයට තියෙනවා ඇන්ටිසිපේටරි බේල් තියෙනවා. ඒ කියන්නේ අපේක්ෂිත අප තියෙනවා. අර අඹගත්ත ළමයා අර අඹ ගෙඩි තුනක් කඩාගත්ත අම්මට බෑනේ කවදාවත් රොමේෂ සිල්වා අල්ලන්න. එයාට බෑ රොමේෂ සිල්වාගේ සේවය ලබා ගන්න. එයාට බෑ රියසි අර්ශකුණරත්නගේ සේවය ලබා ගන්න. කාලින් ඉන්දතිස්ස මහත්මයාගේ සේවය ලබා ගන්න. ඒගොල්ලෝ ගොඩක් ගණන්. ඒ හින්දා අර අහිංසක අම්මා අනේ රිමාන්ඩ් බන්ධනාගාරයට යනවා. අර පොල් ගෙඩි හයක් ගත්ත එක්කෙනාට බෑ අර ලොකු නීතිඥයෙක් අල්ලන්න. සල්ලි නෑ. එතකොට මුදල මොකද දරුවා. එතකොට කුරුටුගී සීගිරියේ කුරුටුගියයි ඒ තුනුරු බලමයට ඒ වගේ දේවල් කරගන්න මුදල් නෑ. මේක මුදල් මතම තියෙන්නේ. හයස් පේඩ් ලෝයස්ල තමයි මේක පාලනය කරන්නේ. ඒ අය ඩීල් දාගෙන තියෙනවා කියනවා විනිසුරුවරු එක්ක. ඉතින් මේක හරිම පුදුමාකාර තත්ත්වයක්. ඉතින් මම හිතනවා මේ ගැන අපි විශේෂයෙන්ම සොයාබැලිය යුතු අධිකරණම වැඩිපුර පිහිටිවත් හිරගවල් වැඩිපුර හැදුවත් අධිකරණ මහාධිකරණ විනිසුරු 75 සිට 110 දක්වා වැඩි කරත් මේ මොන පනත පාස් කළත් වැඩක් නැහැ. මේ අය හැදෙන්නේ නැතුව ස්වේච්ඡාවෙන් තමුන්ගේ පපුවෙන් හදවතින් හැදෙන්නේ නැතුව කවදාවත් මේවා කළාට වැඩක් වෙන්නේ නැහැ කියන එකත් බොහොම පැහැදිලිව කියන්න ඕනේ. දැන් සරත් ආබ්බෝ මේක සරත්ෙන් සිල්ව මහත්මයා එක සැරයක් අර කිව්ව කතාව මම කිව්වා. ඒ කියන්නේ එතුමා කිව්වේ මම හිරගෙදර යවන්න ඕනේ කෙනාව රජගෙදර යවුවා කියලා. එතුමට ස්තුතියි ඒ වගේ අවංක ප්‍රකාශයක් කළාට. හැබැයි ඒක මෙහෙම කිව්වොත් තවත් හොඳයි. මම හිරගෙදර යවන්න ඕන දේශපාලඥයන්ව අද පාර්ලිමේන්තුවට එවුවා කියලා. මොකද මෙතන මේ කෑ ගහන ගොඩක් අය දැන් ඉන්න ඕන හිරේ. මෙතන මේ දැන් ඉන්න බොහෝ අය කෑ ගහන අය ඒ අය ඉන්න ඕන හිරේ. ඒගොල්ලන්ට කොහොමද අපේක්ෂිත අප ලැබෙන්නේ? ඒගොල්ලන්ට කොහොමද ඇන්ටිසිපේටරි බේල් ලැබෙන්නේ? ඒ ගැන ජනතාව කතා වෙනවා. ඒ කියන්නේ අහිංසකයන් විතරයි ගන්නෙ මේ ලොකු ලොකු අය ගන්නෙ නැහැ කියලා. අර ලොකු පත්තර මහත්තෙක්ට ඒ මාව අත්අඩංගුවට ගන්න එපයි කියලා එයා කියනවා ඉස්සෙල්ලා. ගාමිණී සෙනරත් මෙච්චර කෝටි ගාණක් හොරගම් කරපු හොරා කියනවා මාව අත්අඩංගුවට බැරි වෙන විදිහට ඇන්ටිසිපේටරි බේල් ගන්නවා. කවුද අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නඩුව එන්න ඉස්සෙල්ලා ගන්නවා. එතුමා ඒ කාලේ ගියේ ගල්කිස් උසාවියට ඇද්දී උසාවියේ ඇතුළට වාහන ගන්නට බෑ. ලෝයස්ලා එළියේ ඉන්න ඕනේ. එයා ඉතරයි ඇතුළට යන්නේ. ආරක්ෂක ලේකම්තුමා ඉතරයි ඇතුළට යන්නේ. එයාගේ ආරක්ෂාව කියලා. මෙන්න මෙහෙමයි ඒ කාලේ කළේ. මේ විදිහට තමයි අධිකරණේ දූෂිත වෙලා තිබුණේ. මං ඒ හින්දා පසක පිහිටුවල වැඳලා මේ අධිකරණයට සම්බන්ධ සියලු දෙනාගෙන් ඉල්ලා හිටිනවා. පීඩිත දුප්පත් පන්තියේ ජනතාවට මේ වගේම ආදරය කරන්න ගෞරව කරන්න. මොකද අපි සියලු දෙනා ජනතා සේවකීන්. අපි සියලු දෙනා පඩිගන්නේ මේ හාල් සේරුව පරිප්පු කිලෝ එක 17 එක ගන්න මිනිසුන්ගේ ඒ ගන්න ටැක්ස් එකේ සල්ලි වලින්. එහිඳ කවුරු සරුව බලධාරී නැහැ. අපි ප්‍රතිපත්ති වලට ගරු කරන්නම්. අපි තනතුරට සර් කියන්නම්, ස්වාමිනී කියන්නම්, හාමුදුරුවෝ කියන්නම්, ඕන දෙයක් කියන්නම්. හැබැයි අපෙන් ස්වාමිනී කියලා අහගන්න, අපෙන් සර් කියලා අහගන්න, අපෙන් හාමුදුරුවෝ කෙනේ කියලා අහගන්න විදියට වැදගත් විදියට ජීවත් වෙන්න කියලා මං විනිසුරුවරුන්ගෙත් ඉල්ලා හිටිනවා. හැමෝගෙම නෙමෙයි. දැන් අපි දැක්කා පෞගේ ටිකේ මේ අජිත් මහත්මයා කියනවා මේ මොකද්ද ඩීල් දාන මම අජිත් වී පෙරර මැතිතුමාට තවත් යෝජනාවක් කරන්න කැමති. මේ විනිසුරුවරුන් ගැන විතරක් මේ නීතිය ස්වාධිපත්‍ය පිහිටවන්න නම් නීතිය පිරිසුදු කරන්න අධිකරණය පිරිසුදු කරන්න නම් අපි කියනවා විනිසුරුන් සමග ඩීල් දාන නීතිඥයෝ ගැන හොයන්න. මේ අය ගන්නේ මම පැහැදිලිව කියනවා මා එක තරහ වෙන්න එපා. මම ඒක තරහ වුණත් කමන්නේ. මේ නීතිඥයෝ අද කෝටි ගණන් මුදල් හොයනවා. දේශපාලඥයන්ගේ හොරකම් කරපු සල්ලි වලින් වැඩි ප්‍රමාණයක් හොරකම් කරන්නේ නීතිඥයෝ. දවසකට දිනයක් ගියත් 1 මිලියන් 2 මිලියන් ගන්නවා. හැබැයි මං එකක් කියන්න කැමති මූලාසනාරුල් මන්ත්‍රීතුමනි, මේවා අර ෂරියා ලෝ එක තියෙන සෞදි අරාබියා වගේ මේවා බ්ලඩ් මනි, මේවා ලේ සල්ලි. මේවා අරගෙන යාදෙන්නේ නැහැ. තමන්ගේ සේවාදායකයා මොන හොරා වුණත්, තමන්ගේ සේවාදායකයා මිනිමරුවා වුණත් මේ ලෝයස්ලා කියනවා here he is my client I have to protect him. ඒ කියන්නේ ඕනම මිනිහ මේ අයට සල්ලි දෙනවා නම් ප්‍රභා කරනවත් කරයි, බෝධිසත්වෙක් කරයි, හිට්ලර්වත් බෝධිසත්වෙක් කරයි. සල්ලි දෙනවා නම් මේ දුෂ්ට නීතිඥවරු තමුන්ගේ මවට අතවර කරන විත්තිකරුවා ඇවිල්ලා සල්ලි දුන්නොත් අනේ මං ඔබගේ මවගේ මව සමග ප්‍රේම කළා මාව බේර ගන්න කිව්වොත් මේ අය බේරන්නේ නැද්ද තමුන්ගේ මව දූෂණය කරපු කෙනාව බේරයි සල්ලි වලට මොකද I have to protect my client මගේ සේවාදායකයා මං ආරක්ෂා කළ යුතුනේ එන්නේ මේ වගේ තත්ත්වයක් තියෙන්නේ එහෙනම් මම අජිත් පී පෙරටයි අජිත් මානප්‍රව මහත්මයාටයි අධිකරණ ඇමතිනි තලත අතුගොරල මැතිතුමීටයි යෝජනා කරනවා පහුගිය ටිකේ 2010 ඔව් යෝජනාවක් ආවා ත්‍රිවිල් රියදුරන්ට තමුගේ සේවාදායකයාට රිසිප් පතන් නිකුත් කරන්නට කියලා තමන්ගේ සේවාදායකයන්ට 2018 ජනවාරි පළවෙනි දින ත්‍රිවිල් රියදුරන්ට අදාළ ගාස්තු වෙනුවෙන් බිලක් ගෙවන්න කියලා මේ පාර්ලිමේන්තුවේ සම්මත වුණා යෝජනාවක්. මම ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගේන්න සම්මත කරගන්න අපි සියලු දෙනා අත උස්සලා සම්මත කරනවා මේ ලෝයර්ස්ලා අපි අපේ සේවාදායකයෝ ගෙවන ගණන් වලට බිලක් දෙන්න පුළුවන් නම් මොකද මේ අය දවසකට 2 මිලියන් 3 මිලියන් ගන්න ඇත් ඉන්නවා මා එක්ක මේ නීතිඥ මහත්තුරු තරහ වෙයි මම මේ සේරම ගැන නෙමෙයි කියන්නේ නමුත් මේ විදිහට මංකොල්ල කණ්ඩ එපා කියන එක හොරු පවා මට ඇවිල්ලා කියලා තිනවා හොරු මේ සල්ලි දෙන්නේ කැමැත්තෙන් නෙමෙයි ඇතර මේ දැන් හොරු ඉන්නවනේ හොරු හොරකම් කරලා තියෙන්නේ මාස ගණන් ප්ලෑන් කරලා අපි හොඳට සැලසුම් හදලා දැන් මාන හොරා කොච්චර මහන්සි වෙනවද තනියෙ නෙමෙයි කණ්ඩායම ඇවිල්ලා සාකච්ඡා පවත්වලා මේ සාමාන්‍යයෙන් මංකොල්ලයක් කණ්ඩිස්සලා පෙරහුරුවකුත් කරනවා හොරු නමුත් නීතිඥයා අනේ නිකන් ඉඳලා කෙලිනවනේ පහුවදාම කෙලිම ලක්ෂ 1000 කුන්නේ ඉතින් කවුද ලොකුම හොරා නිකන් හිතන්නේ දැන් හොරාගෙනුත් හොරගම් කරනවනේ හොරා දැන් මේ ඉන්න අපේ සමහර අපරාධකාරයෝ මේ සල්ලි ගෙවන්නේ නීතිඥයාට හිතේ ආසාවෙන් නෙමෙයි ඇඟෙන් කෑල්ලක් යනවා වගේ අර ජීවිතේ පරදුවට තියලා හොරගම් කරපු සල්ලි වලටනේ මූ කෙලින්නේ කියලා හෙන ගහනවා කියලා කියනවා නීතිඥ මහතුරුන්ට හෙන ගහනවා කියලා කියනවා මුක පිළික හැදින්න ඕනේ කියලා කියනවා මම දැකලා තියෙනවා උසාවිය වල ගරු මුලස්නාඩුගේ මන්ත්‍රීතුමනි බයිබලයට අත තියෙනවා ඊට පස්සේ කියනවා මම කියන දේ සත්‍යයක් බවටත් මා කියන්නේ අසත්‍යයක් නොවට බවටත් කියලා දිවුරනවා දිවුරලා මුක් කියන්නේම බොරු කියන්නේම බොරු නීතිඥයත් බොරු කියනවා ඒක ඒක මේ විනිසුරුවරයක් දන්නවා නිකන් හිතන්නේ ලංකාවේ මිනිසුන්ගේ රවට්ටන රැවැට්ටිල්ල මේ නීතිඥ මහතුරු මේ දෙකේ පන්තියේ ළමයි ටික එන බොරුනේ කියන්නේ දේශියාච්චි මැණික් මල්ලක් ගෙනාවලු මැණික් මල්ල අරන් දුන්නලු මුදලාලි කෙනෙක් සල්ලි මල්ලක් මේක විශ්වාස කරලා ඇප දෙන විනිසුරුවරු ලංකාවේ ඉන්නවනේ දෙයියනේ ඕන මිනිස්සේ දන්නවනේ මේක දැන් you are සිල්ව මහත්මයා මේ මට නඩු දාන්න දාලා තියෙන බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නීතිඥයා මල්වානේ තියෙන මේ බංගලාව දැන් අයිතිකාරයෙන් නැහැ බංගලාව තියෙනවා මේකට පෙනී හිටිය මිනිස්සු මේ අය තමයි අද මේ සුද්ධෝදන වෙලා බෝධිසත්වයෝ වගේ මේ වැඩ කරන්නේ ඉතින් මම කියන්නේ මේ නීතිඥ මහතුරුන්ට මේ මුදල් යා දෙන්නේ නැහැ මේ අහිංසක මිනිසුගේ ලේ සල්ලි මේ අහිංසක මිනිසුගේ දාඩිය මේ අහිංසක මිනිසුගේ මහන්සිය මේ ඔබලා කොල්ල කන්නේ මේ අයගේ සමහර අයගේ ගෙවල් වලට මම ගිහිල්ලා තියෙනවා මාලිගා වගේ පැලසස් ඒවා පුදුමද කොහොමද හෙව්වේ කියලා දන්නේ මම විජේසහස මහත්මයා මම මට සමා වෙන්න දැන් කවදාවත් ගෙදර ඉන්ටර්වියුවක් තියන්නේ නැහැ පුවත්පත්වල ඇයි මාධ්‍යවේදියෙක් පුවත්පත් සාකච්ඡාවට එන්න ආපුවම මේ අය ගෙදරට එන්න කියන්නේ නැත්තේ මම නම් මාධ්‍ය සාකච්ඡාව තියද්දි මගේ මාධ්‍යවල මන්ත්‍රී නිවාසේ ඒ පහට එන්න කියනවා මට ගයක් නැහැ මං ඉන්නේ ඒ විදිහට කියලා කවුරුත් දන්නවා නමුත් ඔය ලොකු දේශපාලන නායකයෝ ලෝයස්ලා කවදාවත් ගෙදර කියන්නේ නැහැ මීටින් ගෙදරට එන්න කියන්න බෑ මුගේ හොරකම් ටික අහු වෙනවා ගහලා තියෙන ගැහිල්ල අහු වෙනවා ඒක තමයි තත්ත්වේ ඒ හින්දා මේ කවදාවත් මේවා යා දෙන්නේ නැහැ මේවා අහිංසක මිනිසුන්ගේ සල්ලි කියන එක මම බොහොම පැහැදිලිව කියනවා හොඳ නීතිඥයෝ ඉන්නවා අප්තාබ් ජබිල් කියලා නීතිඥෙක් ඉන්නවා නුවර හැමදාම ගන්න ගානට බිලක් දෙනවා 10,000ක් අය කරන එකට බිලක් දෙනවා සුමන්දිරන් මහත්මයා මගේ ලෝයර් මහත්මයා 7-5ක් ගන්නේ නැහැ හොඳ නීතිඥයෝ මහතුරු ඉන්නවා එතකොට අපේ ඉන්න SWRD බණ්ඩාරනායක මහත්මයා එයා නීතිඥයෙක් හැටියට පත් වෙලා එක විත්තිකරුවෙක් නිදහස් කළා මිනිමරුවෙක් නිදහස් කළා මොකද්ද එතුමා කළේ
මේ තියෙන පත්තර කෑල්ල මාළගේ. එතුමා මොනවද කළේ? එතුමා තමුන් මේ SWRD බණ්ඩාරනායක මහත්මයා අත්තනාගල්ලේ සිදු වූ මිනිමරුම් සිද්ධිකරේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි බණ්ඩාරනායක මහත්මයා සැකකරුව නිදහස් කරගත්තා. හැබැයි ඒක වෘත්තයේ මේ ජයග්‍රහණයක් විතරයි. බණ්ඩාරනායක මහත්මයා මැරුණ කෙනාගේ පවුලේ උදවියට ජීවත් වෙන්න ඉඩම් කට්ටියක් ලබා දීලා නීතිඥ රස්සාව අතහැර දැම්මා. ඒ කවුද? SWRD බණ්ඩාරනායක මහත්මයා. අද නීතිඥවරු එහෙම කරයිද? එහෙම කරයිද? එක දිගට හම්බ කරයිද කියන එක තමුන් අසලා කවුරුත් දන්නවා. දැන් මේ මම කියද දැන් පිටරට අධිකරණවල ලූලාද සිල්වා කියන මහා දේශපාලඥයව කිසිම දේශපාලඥයට බය නැතුව කෙලින්ම හිරේ දැම්මා අවුරුදු ගණනාවකට. පකිස්තානෙත් ඒක වුණා. ඇයි අපේ අධිකරණයේ මේ අය දේශපාලඥයන්ට බය? මං අහන්නේ ඒකයි. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න හොඳ නෑ. බිල් ක්ලින්ටන්ට පවා ඇමරිකාවේ උසාවියට ගෙන්නුවා. ඇවිල්ලා ඔහු අඬල සමාව ගත්ත ඇමරිකාවේ ජනතාවගේ. ඒ වගේම මම මේ කිව්ව කතාවම පහුගිය 21 වෙනි සෙනසුරාදා උදේ 9:30 සිට 4:30 දක්වා සුප්‍රීම් උසාවි කොන්ෆරන්ස් සෙරමෝනියම් හෝල් එකේ අගවිනිසුරු ඩෙප් මහත්මයාත් කිව්වා. නීතිඥයන්ට විරුද්ධව චෝදනා තියෙනවා. විනිසුරුවන්ට විදිහට චෝදනා තියෙනවා කියලා අගවිනිසුරු ඩෙප් මහතා කිව්වා. ඒක පුවත්පත්වල වාර්තා වුණා. එහෙනම් ඔහුවත් අත්අඩංගුවට ගන්න වෙනවා. මොකද ඩෙප් මහතාත් අධිකරණයට අපහාස කරලා තියෙනවා. අගවිනිසුරු මහත්තයා එයත් ඒක කරලා තියෙනවා. ඉතින් මම කියනවා තමුන්නාසලට මේ දේවල් වෙනස් කරන්න අපි එකතු වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ 50 සම්මත කරගන්න ඕනේ කියලා. මේ හොඳ කතාවක් තියෙනවා බ්‍රාවේ පත්‍රයේ. උසාවි කටයුතු සිදුවන අවස්ථාවකදී උසාවියේ අසුන්ගෙන සිටි පුද්ගලයාට හඬ නගා ඈනුමක් යෑමේ වරදට ඒ උසාවියට අපහාස කිරීමල් එක සලකා ඈනුම ඇරිය පුද්ගලයාට මාස 8ක සිර දඬුවමක්. ඈනුමකට මාස 8ක්. මේ දිනේ කවදද? නොවැම්බර් 29, 2015 වික්ටර් අයිවන් නඩු දාන්න පුළුවන් ඕන නම්. මේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ මේ ඔබ සමුනා සිතන්න කරු මූලාසනඩුන මන්ත්‍රීතුමනි ඈනුමකට මාස 8ක්. ඈනුමක් කියන්නේ මොකද්ද? ස්වභාවිකව යන දෙයක්. තව දෙයක් ගියොත් එහෙම කොහොමද ආයි දන්නේ? දැන් මේ විජිත හේරත් මන්ත්‍රීතුමත් කිව්වා මේ ගැන. මේ පොඩි දේවල් වලට මේ දේවල් කරන්නේ. නමුත් අනිත් අයට ලොකුලු හැමදාම හාල් මැස්සෝ කූනිස්සෝ අහු වෙනවා මිසක් තෝරු මෝරු කියන කවදාවත් අහුවේ නැහැ. මොකද එයාට සල්ලි තියෙනවා. ඒක තමයි මෙතන වෙන්නේ. ඒ හින්දා මං ජනමාධ්‍යෙන් කියනවා, ජනමාධ්‍ය වේදින්නි, මේක අහන් ඉන්න සියලුම ජනතාවගෙන් මං කිල්ලා හිටිනවා. ඒ වගේම මම මේ රට වෙන මේ හැමදෑම අපි අහන්න ලැබුණේ අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලා අපි අහන්න ලැබුණේ මොනවද? ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි. අපේ මුතුන් මිත්තොත් කිව්වේ එහෙමයි. ඊට පස්සේ අපේ ආච්චිලා සීලා මොනවද කිව්වේ? ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි. අපි කියන්නේ මොනවද? ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි. අපේ දරුවන්ට කියන්න වෙන්නේ මොකද්ද? ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටකි. මොකද්ද හේතුව? වෙන මුකුත් නෙමෙයි මුලස්සන අඳුරු මන්ත්‍රීතුමනි. ආණ්ඩු වෙනස් වුණත්, ජනාධිපතිලා වෙනස් වුණත්, වෙන පාර්ලිමේන්තුව වෙනස් වුණත් අතන තමයි බේරෙන්නේ. සියලුම හොරු ටික ගිහිල්ලා ගැලවෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අධිකරණයේ. ඒ අය දන්නවා තමු මොන දූෂණය කළත්, මොන හොරකම කළත්, මොන මිනිමරුව කළත් හොඳ හයස්පේඩ් ලෝයර් කෙනෙක් අල්ලලා බේරෙන්න පුළුවන් කියන එක මුළු ලෝකෙම දැන් එක අපේ ජාත්‍යන්තරයට ගිහිල්ලා ඉවරයි. නිකන් හිතන්න නාමල් රාජපක්ෂ මහත්තයාගේ අර සුරූපී ලේකම් එනවා ජාත්‍යන්තර වරද්දුව රෙඩ් නෝටිස් එක අහුවෙනවා ඩුබායි එයාපෝට් එකේ. මහා උජාරුවෙන් අනේ අල්ලගෙන එනවා. මෙහේ ගියාම මෙහේ එයාපෝට් එකට දොලවත්ත කියන නීතිඥ මහත්තයත් යනවා. එයත් යනවා, පොලිසියත් යනවා. අපේ ජනතාව බොහොම සතුටෙන් ඉන්නවා. ෂා අවුරුදු ගානකට යවයි. මොකද මිලියන 60ක ලොකු මුදලක් අනේ පැය භාගෙන් එනවා එළියට. මොකද්ද හේතුව? විනිසුරුවරයා අහනවා රජයේ නීතිඥවරයාගෙන්, මෑට ඇපදීමට ඔබ විරුද්ධද? ඔහු නැගිටලා කියන අනේ නෑ ස්වාමීනි, කිසි ප්‍රශ්නයක් නෑ, අනේ ඇපදෙනවා. දැන් ඒක කරයිද නීතිඥ මහතුරු අර පොල් ගෙඩි 6 ගත්ත කෙනාට? ඒක කරයිද නීතිඥ මහතුරු අර සාමාන්‍යයෙන් මේ කුකුලෙක් හොරකම් කරව මිනිහෙක්ට, අර ඈනුමක් කරව මිනිහෙක්ට ඒක කරයිද? මං කියන්නේ මේ සියලු දේවල් පැවත්වෙන්නේ මුදල් මතයි. ඒ හින්දා මම කියන්නේ මේ දේ මේ ලංකාව සුරපුරයක් කරගන්න පුළුවන් අපිට අධිකරණය සුව හොඳ අධිකරණයක් හදාගත්තෝ. දියුණුවුණු රටවල හැමදාම දියුණුලා තියෙන නීතියක් තියෙන හින්දා රජාටත් එකයි හිඟන්නටත් එකයි ජනාධිපතිටත් එකයි සාමාන්‍ය පුරවැසියටත් එකයි. එතකොට ජනතාව නීතියට බයයි. දියුණුවුණු හැම රටයක්ම සුරපුරයක් බවට පත් වෙලා තියෙන්නේ පිරිසිදු අධිකරණයක් හින්දා. ඒ හින්දා අපි සියලු දෙනා එක්කව වෙන්න ඕනේ පිරිසිදු අධිකරණයක් නිර්මාණය කරගන්න මිසක් කායකවත් තරහකට නෙමෙයි. දැන් අජිත් පියපර මහත්මයාගේ මේ කතාවේදී කිව්වා දූෂණයට අල්ලස්සා දූෂණයකින් නඩු දාලා තියෙන හතර දෙනාටලු. මේ හතර දෙනාට නඩු දාලා තියෙන්නේ. නඩු 1000ක් තියෙනවලු. වැරදිකරු වෙලා තියෙන හතර දෙනයි. ඉතින් මම කියන්නේ මම මේ 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 දේවල් ජනතාවට ජනතාව දැනගත යුතුයි. මේ දේවල් ජනතාව දැනුවත් විය යුතුයි මේ වගේ දේවල් ගැන. ගලු මූලාසනතු මන්ත්‍රීතුමනි, ඒ වගේම මා නියෝජනය කරන්නේ මේ නීතිය ගැන ප්‍රාථමික දැනුමක් තියෙන අහිංසක ජනතාව. මට නීතිය ගැන ස්ථූල දැනුමක් පෘථුල දැනුමක් නැහැ. අපි ඒ ලොකු ලොකු බර වචන දන්නේ නැහැ. අපේ සාමාන්‍ය ගමේ ඉන්න මිනිහෙක් සමාට යුෂ්මතා කියනකවත් දන්නේ නැහැ. අනේ අහිංසකයි. ඒ අය වෙවුලනවා. ඒ අයට නොයෙකුත් නීති දාලා තියෙනවා. ඒ අයට කෙලගිලින්න බෑ, ඇනුම් කරින්න බෑ. ඒ අය බය වෙලා ඉන්නේ. මේ බය කිරීම නවත්තන්න අපි දැක්ක අන්තර්ජාලයේ හරහා අර ඇමරිකාවේ විනිසුරුවරේ හැසිරෙන හැටි. කොච්චර මානුෂිකද? කොච්චර හියුමන්ද? ඒ නීති ඒ විනිසුරුවරයා හයි ස්පීඩ් ගිය මවකගේ දරුවව කැන්දලා කියනවා මේ මම ඔබගේ දරුවා උකුලේ වාඩි කරගත්තට කමක් නැද්ද කියලා අහලා ඔබට මම දඬුවම් දෙන්න ඔබගේ මවට දඬුවම් දෙන්නේ නැහැ. හැබැයි ඔබව බ්‍රෙක්ෆාස්ට් එකට ගෙනියන්න ඕනේ කියලා කියනවා.
ගරු මහත්මයා අපතුමාට විනාඩියක් තිබෙනවා තව.
තව
විනාඩි 29 න් ඉවරයි.
ඉතින් මම කියන්නේ ඒ වගේ විනිසුරුවරු ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරන්න කියලා පදිනවා. අනේ තිනොල්ප ඒ වගේ මිනිසුරුවරු ගැන අධ්‍යයනය කරලා ඒ වගේ හැසිරෙන්න කියලා මට තව විනාඩි 5ක් හම්බුණා. TN එකේ මන්ත්‍රීවරුත් ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ කිව්වා මට ගන්න කියලා ඒවා. මට දුරකථන ඇමතුමා ගරු මේ
විනාඩි 5කින් කතාව අවසන් කරන්න. විනාඩි 5යි.
නෑ TN එකේ මන්ත්‍රීවරු මට කෝට් කියලා කිව්වා.
එහෙම කවුරු ඔක්කොම කතා කරලා තියෙනවා.
නෑ ආවේ නෑ අද.
නෑ මේ අද වැඩි
හිටියේ. අද ආවේ නෑ නේද? පෙට්‍රෝල් නෑ කියලා ආවේ නෑ.
TN එකට ඔව් TN එකට වෙන් කරපු වෙලාව අවසానයි. විනාඩි 5කින් අවසන් කරන්න තමයි.
ඉතින් කරු නියෝජ්‍ය මන්ත්‍රීතුමනි මේ මම දැන් කියන්නේ නියෝජ්‍ය මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ අපි හිතමු සරත් ආබ්‍රූ ගැන කතා කරමු. සරත් ආබ්‍රූ බැල්කනියෙන් බීලා වැටිලා මිය ගියාට අගතියට පත් වූ ජනතාව ඒ දූෂණයට පත් වූ මෙහෙකාර අයගේ පවුල් තාම ජීවත් වෙනවා. එතකොට සරත්ෙන්ද සිල්වා මහත්මයා කියපු තර්කයේ මත එතුමා සමාව ඉල්ලුවා නම් තමුන්ගේ තමුන් කරපු විනිශ්චය වලට තමුන්ගේ ජජ්මන්ට් වලට සමාව ඉල්ලුවාට ඉතරම් මදි. ඒ අය අගතියට පත් වූ පාර්ශ්වය ගැන නැවත හොයා බලන්න ක්‍රමවේදයක් මම අධිකරණ ඇමතිතුමියට යෝජනා කරනවා. මොකද විනිසුරුවරයා වැරදි නඩු දීදු දුන්නා. විනිසුරුවරයා බීලා වැටුණා. බීලා මලා. නමුත් ඒ පාර්ශ්වය තාම ඉන්නවා. අගතියට පත් වූ පාර්ශ්වය. එතකොට මේ ලෙනින් රත්නායක කියන පුද්ගලයා ඒ විනිසුරුවරයා චේම්බර් තමුගේ උසාවියේ අර අහිංසක කාන්තාවව දූෂණය කරනවා. ඔහු අද බොහොම සුවදායක ජීවිතයක් ගත කරනවා ගමේ. ඒවට මුකුත් මේ අධිකරණ සේවා කොමිසම් මුකුත් කරන්නේ නැද්ද? මේ අය අල්ලගන්න ඉන්නේ අධිකරණයේ දූෂිතයි කිව්ව රංජන් රාමනායක ඉතරද? මේ සියලුම දේවල් දැක දැක මේ අය නිහඬව ඉන්නවා. ඉතින් මම කියන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මෙවැනි දේවල් මේ කෙටුම්පත් සියලු දේවල් හොඳයි. ඒවා වෙන්න ඕනේ. නමුත් මේ ඊට වඩා බොහෝ දේවල් තියෙනවා. මේ අර ජයම්පති වික්‍රමරත්න මැතිතුමා කිව්වා වගේ විනිසුරුවරයන්ගේ ක්වොලිටිය හදාගන්න. ඒ වගේම මම මේ අවස්ථාවේ කියන්න ඕනේ බොහොම පැහැදිලිව කුඩුකාරයන්ට මිනිමරුවන්ට ඍජු නඩු තීන්දුව දුන්න විනිසුරුවරු හිටියා. සරත් අමේපිට්ටිය මහත්තයා පොට්ට නව්ෆර්ගේ නඩුවේදී කෙලින්ම ඔහුට මරණ දඬුවම දුන්නා. මොකද්ද අත්තුන ඉරනම? පොට්ට නව්ෆර්ගේ මල්ලි කවුද? ගරුව මන්ත්‍රීතුමනි නිකන් හිතන්න අද මට පහුගියට එකේ එක විනිසුරුවරියක් කතා කළා. ඒ විනිසුරුවරිය කුඩුකාරයෝ දෙන්නෙක්ව දුන්න තීන්දුවක්. ඒ තීන්දුව දෙද්දි කුඩුකාරයෝ දෙන්න ඉන්නේ විත්ති කූඩුවේ විනිසුරුවරියට රවරව. එතුමිය බය ගෙදර ගිහිලා තියෙන්නේ. එතුමීට ආරක්ෂාවක් නැහැ. දමල ඇන්නොත් පීයේ ඇසිඩ් ටිකක් ගහුවොත් මොකද වෙන්නේ? අර සරත්තම් පිපල මහත්මල මහත්තයා වගේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි අද ලංකාවේ විනිසුරුවරන්ගේ ජීවිතවලත් තියෙන්නේ. ඒ හින්දා හොඳ විනිසුරුවරු බිහි කරන්න අර ජයම්පති වික්‍රමනාත් මහත්මයා කිව්වා වගේ ක්වොලිටි විනිසුරුවරුන් බිහි කරන්න අපි සමාජයේ සියලු දෙනා එකතු වෙන්න ඕනේ. ඒ හින්දා ඒ දේ වෙනකන් මේ පණත් මොනතරම් ආවත් හරියන්නේ නැත කියන එක තමයි මගේ මතය. ඒ හින්දා අපි සියලු දෙනා එක්කව වෙලා ඒ දේවල් වලට එකට වෙලා එකතු වෙලා අත උස්සමු. ඒ වගේම මම නීති සංගමේ ඒ අයටත් නැවත නැවතත් කියන්න කැමති. අපි කිව්වේ මම කිව්වේ මා ප්‍රකාශ කළේ මේ රටේ පොදු ජනතාවගේ මතය, පොදු ජනතාවගේ අඳෝනාව, ඒ අයගේ තව කුඩු නඩු 16,000ක් තියෙනවා කියලා මේ කියනවා. නීතිපති උපදෙස් රසපක්ෂා වාර්තා නැතුව. ඉතින් මෙවැනි අන්තයටම දූෂිත වුණු තත්ත්වයක් තමයි ලංකාවේ අධිකරණයේ තියෙන්නේ. ගරු මූලස්ථානවල මන්ත්‍රීතුමනි, එහෙනම් මේ නීතිය හැමදාම ක්‍රියාත්මක වුණේ තලාපෙලා දැම්මේ අහිංසක දුප්පත් පීඩිත පන්තියේ ජනතාව පමණයි. හැමදාම දේශපාලඥයෝ, ආගමික නායකයෝ, අපරාධකරුවෝ සියලුම දෙනා බේරුණා. ඒ හින්දා තමයි අද මේ පාර්ලිමේන්තුවේ මෙච්චර සද්ද තියෙන්නේ. අද පාර්ලිමේන්තුවට එන අපරාධකාරයෝ ඇවිල්ලා කෑ ගහනවා, උඹලා අපිව අත්අඩංගුවට ගත්තද කියලා හිනා වෙනවා. ඉතින් මම නැවත නැවතත් කියනවා මේ අධිකරණය කියන මේ ගෞරවනීය දේවාලයට පුළුවන් මේ මුළු ශ්‍රී ලංකාවම සුරපුරයක් කරලා අර අපේ මුතුන් මිත්තන් කිව්ව කතාව නොකිය ශ්‍රී ලංකාව දියුණු වුණු රටක කියලා කියන්නේ. ඒ තත්ත්වයට ගෙන්න ගන්න පුළුවන් අපේ අධිකරණයට. එහින්දා අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ජර්මනියේ, එංගලන්තේ, ඇමරිකාවේ, ෆින්ලන්තේ වගේ තියෙන සුපිරිතුසු හොඳ අධිකරණයක් වගේම හොඳ විනිසුරු මහත්වරු ටිකක් තියෙන එක තමයි කියන්න ඕනේ. ඒ වගේම නීතිඥ මහත්වරුත් සේවාදායකයා වෙනුවෙන් ඒ වගේ දේවල් කරන්න එපා. මට ළඟදි මට ඒ දේ කියලා අතරක් කියන්න ඉඩ දෙන්න. මං දවස් ළඟදි දවසක් හොඳම නීතිඥ ජනාධිපති නීතිඥ මහත්තයෙක් හම්බුණා. ඒ මහත්තයගෙන් මං ඇහුවා, මං කිව්වා පෙඩින් එකේ හම්බලා මගේ අද්දෙක අල්ල වැඳලා කිව්වා, අනේ සර් පෙනිහිටින්න මිනිවරුවෙක් වෙනුවෙන් ඔය දේ කරන්න එපා සර් කියලා. සර් දන්නවද යා මැරුවා කියලා. එතකොට කිව්වා, රංජන් මගේ ක්ලයන්ට් ඇවිල්ලා මගේ මේසේ ඉස්සරහා ඉඳගෙන විනාඩි 5ක් කතා කරද්දි මූ මැරුවා කියන එක මං දන්නවලු. මං ගවා, ඉතින් ඇයි සර් ඒ මිනිමරුවා බේරන්න ඔබතුමා මෙච්චර උගුරේ ලේරහ වෙනකන් කෑ ගහන්නේ පාර්ලිමේන්තුවේ මේ උසාවියේ කියලා. ඒක මගේ ජොබ් එකලු. ඒක මගේ ජොබ් එක. එතකොට මට කියන්න දුනා, ඉතින් මං දැන් මට කේන්ති කියලා දමල ඇන්නොත් ඔබතුමාට බිහි ඒකත් ඉතින් මගේ ජොබ් එක කියලා කුලියට මිනිමරණ එක්කෙනෙක් ඇන්නොත් එතුමාට. එතකොට මොකද්ද වෙන්නේ? මොකද්ද එතන තියෙන සත්‍ය සත්‍යයට තියෙන ගරුත්වය කියලා. මේක ගැන ගරු කරලා තමයි ඉන්දියාවේ රේප් කේස් වලට, අන්ඩරේජ් ළමයිගේ රේප් කේස් වලට කිසිම නීතිඥයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නීතිඥ සංගමය විසින් ගත්ත තීරණයක්. ඒ වගේම නාගානන්ද කොඩිතුවක්ක මහත්මයා බොහොම පැහැදිලිව කියනවා, එංගලන්තේ නීතිඥයන් විසින් සේවාදායකෙක්ට කරදරයක් කෙරුවොත් ඒකට පැමිණිලි කරන්න තැනක් තියෙනවා එංගලන්තේ. අද ලංකාවේ එහෙම තැනක් තියෙනවද? නීතිඥයෙක් තමුන්ට මේ වගේ අසාධාරණයක් කරොත් පැමිණිලි කරන්න තරක් තියෙනවද? තව එක දෙයක් කියන්න තියෙනවා, දික්කසාද නඩු වලටත් ඒ වගේ දෙයක්ම වෙනවා. දික්කසාද නඩු කතා කරන්න එන අහිංසක අයට වෙන්නෙත් ඒ දෙයම තමයි.
ස්තුතියි.
ඒක තමයි තත්ත්වය. ඒ හින්දා මම නැවත නැවතත් කියනවා අජිත් මානප්පේරුව මහත්මයාට ස්තුතියි. ගරු අධිකරණ ඇමති ඇමතිනි තලත අතුකෝරළ මැතිණියට ස්තුතියි. ඒ වගේම අපේ අජිත් පෙර මැතිතුමාටත් සියලු දෙනාට ස්තුතියි. මේ වගේම මා කිව් මේ යෝජනාත් අරගෙන තවත් පණත් ගෙනලා අපි හොඳ අධිකරණයක්, පිරිසුදු අධිකරණයක් හදාගමු. එතකොට මේ ලංකාව සුරපුරයක් බවට අපිට පත් කරගන්න පුළුවන් කියමින් මගේ කතාව
ස්තුතියි. ගරු සිසිර ජයකොඩි මන්තුමා, ඊට ප්‍රථම විමල් රත්නායක ගරු මන්තුමා මුලසන ගන්නවා.
මුලාසනෙ ගරු මන්ත්‍රීතුමනි ගරු රංජන් රාමනායක මැතිතුමා මෙරටේ අධිකරණ පද්ධතියත් විනිශ්චයකාරවරුත් ඒ වගේම යුක්තිය පසඳලන ආයතනත් ඒ නායකත්වයේ දරන සියලුම විනිශ්චයකාරතුමන්ලාත් නීතිඥවරුත් බරපතල විවේචනයකට පහර දීමකට ලක් කරනවා. මම දන්නේ නැහැ එතුමා
රංජන් රාමනායක නියෝජ්‍ය මැතිතුමා මොකක්ද රංජන් රාමනායක
මගේ නම් ප්‍රකාශ මම මෙන්ෂන් කළ වැරදි ප්‍රකාශයක් කළා. එතුමා කිව්වා සියලුම විනිශ්චයකාරවරුනුත් සියලුම නීතිඥයෙකුට කියලා. ඔබතුමා කගේ කතාව අහන් හිටියා. මම කිව්වේ සමහරනේ මම හොඳ නීතිඥවරුගේ නම් කිව්වා, හොඳ විනිශ්චයකරුවෙකුගේ නම් කිව්වා. කරුණා කළ වැරදි ප්‍රකාශ කරන්න
එපා. මම හොඳමයි ගරු සභාපතිතුමනි, ඒ කියන්නේ එතුමා නම් කරපු විනිශ්චයකාරවරු සහ නීතිඥවරු තමයි හොඳ. අනිත් අය දූෂිතයෝ, අනිත් අය හොරු. කාර්ද මේ අභියෝග කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කරගෙන. පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කරගෙන මේ අභියෝග කරන්නේ මෙරටේ අධිකරණ පද්ධතියට නීතිඥවරුන්ට විනිශ්චයකාරවරුන්ට. විනිශ්චයකාරවරේ මම ශ්‍රේෂ්ඨාධිකරණයේ අවුරුදු 25ක් වෘත්තියෙන් නීතිඥයෙක්. අතිශය තරඟකාරී විභාගයකින් තමයි අපි කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයට යන්නේ. වෘත්තීය නීතිඥයෙක් එන්නේ ඊටත් වඩා තරංකාරී වෙච්ච විභාගයකින් අපි. ඒ නිසා මහේස්ත්‍රාත්වරයෙකු විශේෂ විභාගයට පෙනී සිටලා අධිකරණ ධූරාවලියේ ඉතාම සංකීර්ණ කටයුතු වලට මුහුණ දීලා තමුන්ගේ මුළු ජීවිත කාලයම කැප කරමින් තමයි මහා අධිකරණ අභියාචනාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු බවට පත් වෙන්නේ. ඒ නිසා මෙහෙම අධිකරණ පද්ධතියේ විනිශ්චයකාරවරුන් අවඥාවට ලක් කරනවා කියලා කියන්නේ මේ රටේ යුක්තිය පිළිබඳ මොන බලාපොරොත්තුද තියෙන්නේ. මේ තමයි අධිකරණයේ පද්ධතිය පිළිබඳව ඇති විවේචනය පාර්ලිමේන්තු වරප්‍රසාද මුවාවලට මුවා වෙලා. ගර්මුලාසනේ සභාපතිතුමනි, නළුබට්ටන්ට මල් කඩන්ට නිදහස් තියෙන්න පුළුවන්. නමුත් උසාවිවල විනිශ්චයකාරවරුන්ට පිරිමි ගණිකාවන්ට පුළුවන් ඇති ඒවා. පිරිමි ගණිකාවන්ට. හැබැයි විනිශ්චයකාරවරු තීන්දුවක් දෙන්නේ නීතිමය සහ සිද්ධිමය කාරණා පිළිබඳව සාපේක්ෂව විමසා බලලා. ඒ නිසා විනිශ්චයකාරවරු තමුන්ගේ අභිමතය ස්වකැමැත්ත මත ඉදිරිපත් කරන්නේ නැහැ. ඔවුන්ට අතීත පූර්වාදර්ශයන් තියෙනවා, අතීත නඩු තීන්දුව තියෙනවා, සිද්ධිමය කාරණා සම්බන්ධයෙන් ජූරි සභාවන් තියෙනවා විනිශ්චය කරන්න. කරුණා කළා නිසා දෙන්න තමුන් වහන්සේ. ඒ නිසා ගරු මුලාසනේ සභාපතිතුමනි, ඒ නිසා මේ මල් කඩන හුරතල් මෙරටේ අධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට අධිකරණයේ ඉස්සරහා ඕනෑම තැනැත්තේ වැරදිකරුවෙක් කියලා සාධාරණ සැකයෙන් තොර ඔප්පු කර තුරු ඒ තැනැත්ත නිර්දෝෂී තැනැත්තෙක් කියලා පිළිගන්නේ. එතුමගේ නඩුවටත් එතුමගේ හෘදය සාක්ෂි ඇති එතුමා නිර්දෝෂී කියලා. එනිසා ඒ වෙනුවෙන් එතුමාට අධිකරණ ඉස්සරහා කරුණු කියාදෑමේ ක්‍රියාපිළිවෙතක් තියෙනවා, ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඒ නිසා නීතිඥවරුන්ට අපහාස කරනේවත් විනිශ්චයකාරවරුන්ට අපහාස කරන එකවත් නෙමෙයි කළ යුත්තේ. අපි දන්නවා සරත්ේන්ද්‍ර සිල්ලම ඇතුමා නිර්දේ විවේචන ලක් කරනවා ජනවාරි 8 වෙනිදා. ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාඨ සිරිසේනගේ ජනාධිපතිතුමාගේ වේදිකාවට නැගලා එතුමා වෙනුවෙන් පෙනී සිටිනකොට සරත්ේන්ද්‍ර සිල්ල තමයි උත්තරීතර වෙන්නේ. ඒ නිසා මේ වගේ ලැජ්ජ නැතුව කතා කරන්න දේවල් පිළිබඳව අපට ඇත්තේ ඉතාම කනගාටුදායක පිළිකුලක් කියලා මතක් කරනවා. මේ අධිකරණ සංවිධාන පනත ඇතුළු මේ පනත් කෙටුම්පත් පිළිබඳව හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මැතිතුමා තමයි මේ අධිකරණ ක්‍රියාවලී නඩුපමා වැළක්වීම සඳහා කටයුතු ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කළේ. එතුමාට අපේ ගෞරවය හිමි වෙනවා. හැබැයි මේ එතුමා ඊයේ කියනවා, ඒ රාත්‍රියේ කියනවා රංජන රාමනායක මැතිතුමාට අමතක කරුණා ඒක කියන්න. ලෝක ඉතිහාසයේ පාලකයෝ සම්බන්ධ වෙලා මැති ඇමතිවරු සම්බන්ධ වෙලා මේ මහ පොළවේ ලෝක ඉතිහාසයේ කළානම් හොරකමක්, ඒ ලොකුම හොරකම මහ බැංකු බැඳුම් කර හොරකම, නීතිපති නිලධාරීන් නිහඬයි චෝදනා කරන්න, පොලිසිය නිහඬයි, අල්ලස් කොමිසම නිහඬයි, තමුන්නාසලේ හෘදය සාක්ෂිය කතා කරන්න බැඳුම් කර හොරු නිදැල්ලේ තමුන්නාසල තියෙන අඹගෙඩි තුන කඩපු මිනිහ හිරේ. ඒ නිසා ඒවට චෝදනා කරන්න චෝදනා කරන්න එනවා. මොනවාද? තමුන්නාසේ විනාඩි 29ක් දුන්නා. විනාඩි 29ක් දුන්නා රිදෙනවා නම් ආගන්න.
මගේ නම සඳහන්
කළා. ආගන්න රිදෙනවා නම්.
මගේ නම සඳහන් කළා. ටියුෂන් මාස්ටර් කෙනෙක් කෑ ගහනවා මම රිසිට් ඉල්ලුවා හින්දා.
මේ මොකද? පොයින්ට් ඔෆ් ඕඩර් එක.
එතුමා කියනවා මම බැඳුම් කර හොරු ගැන කිව්වේ නැහැලු. මම තමයි බැඳුම් කර හොරු ගැන කෙලින්ම කිව්වේ එයාට දඬුවම් දෙන්න
ඕනේ.
මේක මුළු ජන
ගරු සිස්ටර් ජයකොඩි මන්ත්‍රීතුමා තමුනාසේ එක එක මන්ත්‍රීවරුන්ගේ නම කිව්වොත් ඔවුන්ට ස්ථාවර නියෝග අනුව අවස්ථාවක් ලැබෙනවා ඔබතුමා කතාවට බාධා කරන්න. ඒ නිසා කතා කරද්දී ඒ ගැන සැලකිලිමත් වෙන්න.
ගරු මූලාසනයේ සභාපතිතුමනි ඒ නිසා අපි මේ ක්‍රියාදාමයේ සම්බන්ධයෙන් අද මේ පනත් කෙටුම්පත අනුමත කරමින් කර කතා කරපු අය දූෂණය යුත්තිය පසදලීම ගැන කතා කළාට මේ බොහෝ අය බැඳුම් කර හොරකම් කරපු අය ආරක්ෂා කරන ෆුට්නෝට් කල්ලිය මට ඔක පැටලෙනවා. මොකද ඔය අනිත් වචනේ තමයි මේ ආණ්ඩුවේ වැඩිය නියෝජනය කරන කට්ටිය ඉන්නේ. ෆුට්නෝට් කල්ලියේ සමාජිකයෝ තමයි මේ අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න කතා කරන්නේ, යෝජනා කරන්නේ, සාකච්ඡා කරන්නේ. අපි දන්නවා මහ අධිකරණ අපේ රටේ නඩු පමාවක් තියෙනවා, අධිකරණ ක්‍රියාදාමයේ කාර්යක්ෂම කරන්න ඕනේ. ඒක ඇත්ත. එස්සා මහ අධිකරණ විනිශ්චයකාරවරු පත් කිරීමේ ප්‍රමාණය වැඩි කරනවා නම්, අධිකරණ පද්ධතිය පුළුල් කරනවා නම් ඒකට අපි එකඟ වෙනවා. හැබැයි අපි දන්නවා මේ රජය ආපු ගාම අධිකරණ පද්ධතියේ විනිශ්චයකාරවරුන් පත් කිරීම පිළිබඳ කැලල් සහගත ක්‍රියාදාමයේ කළා. ඒ තමයි මඩ කලපුව උසාවියේ කනිෂ්ඨ මහේස්ත්‍රාත්වරයෙක් මහාධිකරණ විනිශ්චකාරවරයෙක් බවට පත් කරලා ලංකා ඉතිහාසයේ කරන්න පුළුවන් නරකම වැඩේ තමයි මේ යහපාලනය කියලා කතා කරපු අපේ නීතිඥවරු උඩින් උස්සල නීතිය ගැන කතා කරමින් පිහිටවපු ආණ්ඩුව කරපු අන්ත දූෂිතම අන්තිම නිර්ලජ්ජිත ක්‍රියාදාමය මහේස්ත්‍රාත්වරයෙක් මහාධිකරණ විනිශ්චකාරවරයෙක් බවට පත් කරනවා මඩ කලපුව උසාවියේ. ඒ නිසා මේ පත් කරන මහාධිකරණ විනිශ්චකාරවරු මඩකලපිය ආදර්ශයද දෙන්න යන්නේ. මේ විනිශ්චකාරවරු පත් කිරීමේ ආදර්ශය ඒකද කියලා අපි ප්‍රශ්න කරනවා. අධිකරණයේ විනිශ්චකාරවරුන්ගේ ස්වාධීනත්වයේ කතා කරගෙන දුරකථන වලට සවන් දීමේ අපකීර්තිමත් ඉතිහාසය දුමින්ද සිල්ලා නඩු විභාගයේදී අපි දැක්කා විනිශ්චකාරවරු කිව්වා තමුන්ගේ දුරකථන වලට සවන් දෙනවා, තමුන්ට සමාජ ජාලා වෙබ් අඩවලින් පහර දෙනවා කියලා. එහෙමනම් මේ අධිකරණ ස්වාධීනත්වය ගැන කතා කරන්න ඉන්නේ මේ මිනිස්සුද කියන ප්‍රශ්නේ අපිට පැන නගිනවා. ක්‍රියාත්මක කරන්න ඕනේ අධිකරණ ක්‍රියාදාමය. නඩු පවා වළක්වන්න ඕනේ, නඩු පවරන්න ඕනේ. මේ රජය ආපු ගමම්ම සිද්ධ කරපු බරපතලම වරද අපි දන්නවා. විදේශ විනිමය වංචා පිළිබඳ චෝදනාවක් රවි කරුණානායක ඇමතුමාට තිබුණා. මේක අපි කවුරුත් දන්නවා, සභාගත කරලා තියෙනවා අපි මේ පාර්ලිමේන්තුවේ. හැබැයි තාක්ෂණික වරදක් මත නිදහස් කරනවා. නැවත නඩු පැවරීමේ හැකියාව තබාගෙන තමයි මහාධිකරණ විනිශ්චකාරතුමිය කියන්නේ එතුමිය පහුවදා විශ්‍රාම යනවා. ඒකට හේතුවත් වෙනම කතන්දරයක්. කෝ තාක්ෂණික වරද නිවැරදි කරලා රවි කරුණානායකට විදේශ විනිමය වංචා පිළිබඳ නඩුව නැවත පවරන්න තිබ්බා. අද වෙනකම් පවරලා නැහැ. කතා කරන්න එනවා යුක්තිය සාධාරණය ගැන කතා කරන්න එන්නේ. දැන් රවි කරුණානායක විදේශ විනිමය වංචා පිළිබඳ නඩුව පමණක් නෙමෙයි, එයාට එතුමට මුදල් ඇමතිකමක් දෙනවා. එක මොනතරම් නිර්ලජ්ජිත පහත් ක්‍රියාදාමයක්ද? හොරකම් කරපු චෝදනා ලැබලා අධිකරණයේ ඉස්සරහා තාක්ෂණික වැරද්දක් මත නිර්දෝෂී වෙච්ච තනත්තාට මුදල් ඇමතිකම දෙනවා ඊට පෙර නඩුව විභාගය යන්නත් යන අතරතුරේදී දෙන්නේ. ඒ නිසා යහපාලනයට කඩේ ගිය අයට අද පට්ට ගහන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට බයින එක ඇරෙන්න. තමුන්ගේ තරුණය 60,000ක් මරපු, තමුන්ගේ සහෝදරය 60,000ක් මරපු මිනිමරුවන්ට විරුද්ධව කතා කරන්න ගිය සභාපතිතුමනි කොන්ද පණ නැහැ. ඒක තමයි මේ රටේ ලැජ්ජ නැතිම தත්තේ. බලන්න ඊයේ ලෙට්‍රෝ හිටපු සභාපති අප නැහැ. ලෙට්‍රෝ හිටපු සභාපතිට අප මේ මොනවද? විදේශ බැංකු මංකොල්ල කාපු හොරු කැප දෙනවා. විදේශ මුදල් හොරකං කරපු ජාවාරංකාරීට ඇප දෙනවා. මගේ සහෝදර ගම්පා දිස්ත්‍රික්කේ මන්ත්‍රීතුමා ප්‍රසන් රණවීර මන්ත්‍රීතුමා එතුමට අද වෙනකන් ඇප නෑ. ඇයි ලක්ෂ එකහමාරක පොදු දේපල පන්තේ අර්ථයේ ඇප දාන ඇප ලබා නොදුනයි කියලා දැන් මාසයකට වැඩි කාලයක් ඇප නැතුව රඳවා තබා ගන්නවා. රඳවා තබා ගන්නවා කෝ ඇප ලැබිලා තියෙනවද? නෑ. ඒ නිසා මෙන්න අපේ රටේ නීතියේ ගරු රංජන රාමණේ මැතිතුමා අපි ඉල්ලනවා මෙන්න ලෙට්‍රෝ හිටපු සභාපතිරේ ඇප මෙන්න ඇප පිටරට සල්ලි පවා බැංකුවල විදේශ බැංකුවලට පවා හොර කරපු තමුන්නාසලගේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාඩ සිරිසේන ඡන්ද ඉල්ලුවේ මේ සභාපති ලෙට්‍රෝ සභාපති සභාපතිත්වයේ දරණ හංසය ලකුණෙන්. ඒ නිසා දූෂිතයෙක් අන්ත දූෂිතයෙක්ගේ පක්ෂකෙන් ඡන්ද ඉල්ලපු ජනාධිපතිතුමා ඉල්ලල් තියන්නේ එහෙමයි. මෙන්න කතා කරන යුක්තිය සාධාරණයේ නීතිය කඩනම් කිරීම ඇප නීතිය මේව තමයි අද කතා කරන්නේ. එනිසා බැඳුම් කර හොරාට මම නිතර ප්‍රශ්න කරන්නේ බැඳුම් කර හොරාට දඩුවක් නැහැ. චෝදනා ලබලා තියෙනවා අගමැතිතුමා හිට මුදල් නැමැතිතුමා ෆුට්නෝට් කල්ලියේ සමාජිකයෝ මුදල් ගත්ත බවට තොරතුරු ගලා එනවා. අධිකරණයට ගේන්න අඹගිරි තුන කඩපු මිනිස්සයව ඔබතුමා කියන විදියට දුක් වේදනා දෙනවා නම් මේ මහපොළොව නුහුලන අපරාධය කර මිනිසුන්ගේ කොමිසම් වලින් විතර ප්‍රශ්න විසඳන්න බෑ. කොමිසම් වලින් ඔය බොරු කරන්නේ. ජනවාරි 8 වෙනිදා කුමන්ත්‍රණේ සිංගප්පූරුවේ මුදල් වියදම් කරපු කණ්ඩායම තමයි මේ. ඒගොල්ලන්ට තමයි මේ මුදල් ටික ගියේ. ඔවුන් තමයි ජනාධිපතිවරණයේදී මුදල් වියදම් කළේ. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක වියදම් කළේ ඔවුන්. ඒ නිසා ඔවුන්ට නීතිය නැහැ. ඒ නිසා දැන් කතා කරනවා නඩුපමාව අධිකරණයේ ස්වාධීනත්වය අහකේ ඉන්න විනිශ්චයකාරවරුන්ට අපහාස කරන එක පරිභව කරන එක පළමුව පරිභව කරන්න තමුන්ගේ පිළේ ඉන්න නායකයින්ට මේ මහපොළොව නොහුල්න වංචාව කරා නම් වංචා කරොත් කවුරුත් වැරදි. හොරකමට අපි කොහොමද විරුද්ධයි? ඒක කවුරු කළත් කමන්නේ. ඒ නිසා සාධාරණ වෙන්න සරත්ෙන්ද සිල්ලා තමුන්නාසලේ වේදිකාවට නැගලා ඉන්නකම් හරි හොඳයි ස්වාමීනි. ඊට පස්සේ අන්ත දූෂිතයා ගෑල් ළමයි අමාරුවේ දාපු එක අනේ අම්මේ මේ කියන්නේ කවුද? මේ කවුද කියන්නේ? මොන වගේ අයද? ආඩම්බර වෙනවා. තමුන්නාසලට උගන්නන්න බැරි වීම ගැන තමයි කනගාටුව. තමුන්නාසලට ටියුෂන් දෙන්න උනා නම් අපි මේ වගේ මෝඩ කතා කියන්නේ තිබා අපි දන්නවා. කර සභාපතිතුමනි අමතක කරන්න අරකයි. අපි දන්නවා ගීතා කුමාරසිංහ මැතිණිය අපේ සහෝදර මන්ත්‍රීතුමිය අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වෙලා තියෙනවා. එතුමිය හැමදාම මේ පාර්ලිමේන්තුවේ එක කර ප්‍රකාශයක් තියෙනවා. ඒ තමයි එහා පැත්තේ එතුමියට හිතවත් ඇමති කෙනෙක් දිනපතා කතා කරනවා දුරකථනයෙන්. කොහොම දුරකථනයෙන් කතා කරන්නේ? අනේ එන්න ආණ්ඩුවට නියෝජ්‍ය ඇමතිකමක් දෙන්නම්. ඔයාගේ මන්ත්‍රීකමත් රැකලා දෙන්නම්. ඔන්න මුංගෙන් අධිකරණයේ ස්වාධීනත්වය රෙද්ද පල්ලෙන් යනවා. නියෝජ්‍ය ඇමතිකම ගත්තනම් නඩු නෑ. අපි ඉදිරිපත් කළ අල්ලස් කොමිසමට මහපොළොව නූලන මහපොළ අරමුදල අපි ඉගෙන ගත්ත වංචා කිරීම පිළිබඳව අල්ලස් කොමිසමේ නඩු නෑ. හැබැයි ලක්ෂ 7ට නඩු දාලා තියෙනවා මහින්දන දළුගම ගෑමතුමාට ලක්ෂ 7යි. බිලියන 3ක වංචාවන් අපි එලි කළා. ඒවට නෑ කට උත්තර නෑ කතා නෑ. දැන් ගේනවා මේ පනතේ මම දැක්කා චෝදනා ඉදිරිපත් කරන අයටත් දඩුවම් පමුණවන්න පුණම් විදිය. දැන් අල්ලස් කොමිසමට චෝදනා ඉදිරිපත් කරන අයට දඩුවම් පමුණවන්නත් ප්‍රතිපාදර දීලා මෙන්න දඩුවම් පමුණවන්න ඕනේ හොරාට. චෝදනා කරන කෙනාට දඩුවම් පමුණවන්නත් ප්‍රතිපාදර දැන් සලස්සලා මේ පනත කියවුවොත් අපිට පේනවා.
තමුනාසකතාව විනාඩියක් තිබෙනවා.
ඔව් වෙලා වැඩි වෙන බා අපි දන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු සභාපතිතුමනි
එතුමා
ඉන්දික අනුරාධ මන්ත්‍රීතුමාගේ විනාඩි 12ක් කාලයක් තියෙනවා. ඒකේ විනාඩි 5ක් ගත්තා මම තව විනාඩි 5ක් ගන්නවා.
තමුන්නාසේට එහෙම වෙලාව ගන්න බෑ. මූලාසනේ කතාවෙන් කරන්නේ.
ඉන්දික අනුරාධ මැතිතුමාගේ
විනාඩි 5ක් මමයි වෙලාව වෙන් කරන්නේ. ඔබතුමාට වෙන් කළා තිබෙනවා මුලින් විනාඩි 12කුත් තව විනාඩි 4කුත්. ඒ විනාඩි 16 5යි 3ට අවසන් වෙනවා. එතකොට ඊට අමතරව මොන
මන්ත්‍රීවරයාගෙන් කියන මන්ත්‍රීතුමාගේ වෙලාවෙන් විනාඩි 5.
ඒක ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා මෙතනට
කියන්නේ. ගියා ඒක කියලා තමයි ගියේ.
මම ඒක ලේකම් කියලා
ගියා. ඔබතුමා දැන්නේ මේ මුලස්සෙන්ට ආවේ.
ඈ
එක්සත් ජාතික පක්ෂයට බයිනකොට වෙලාව සීමා වෙනවා.
ඒ විනාඩි 4 තමයි තමුන්නාසර එකතු කළ තියෙන්නේ.
විනාඩි 12ක් තිබ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමාට ගරු මන්ත්‍රීතුමනි.
අයියෝ ගොන් අජි
තමුන්නාසෙට විනාඩි 12ක් වෙන් කළ තියෙනවා. ඒකට අමතරව ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා විනාඩි 4ක් දීලා තියෙනවා.
16.
මේ දෙකම දැන් ඉවර වෙලා තියෙනවා. ඒ නිසා තමුන්නාසර වෙලා
ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමාට විනාඩි 12ක් ගරු සභාපතිතුමනි තියෙනවා.
එතුමාගේ වෙලාවෙන් කොටසක් එතුමා වාස්තුවේ රණකාර මන්ත්‍රීතුමාට දුන්න බව තමයි
කොටසයි දුන්නේ.
මට තමුන්නාසෙත් එක වාද කරන්න දෙයක් නැහැ. ඔබතුමාගේ වෙන කවුරු හරි ඉන්නවා නම් මන්ත්‍රීවරයෙක් වෙලා වරන්. එයාට ඉදිරිපත් කරන එක නැත්නම් තමුන්නාසෙ කතාව නතර කරන්න වෙනවා.
ගරු මුලාසනේ සභාපතිතුමනි
කතාව අවසන් කර. ඔබතුමාගේ වෙලාව අවසන්යි. ඔබතුමාට වෙන මන්ත්‍රීවරයෙක් කවුරු හරි ඉන්නවද ආණ්ඩු මේ ඔබතුමාගේ පක්ෂයේ ලබා දෙන්න?
වාසේ නානකර මැතිතුමා විතරයි. වාසේ ජනතා මිත්‍රවරේ මන්ත්‍රීතුමෙක් අපි සහෝදර ඒක විපක්ෂයේනේ.
එහෙමනම් ඔබතුමා
අපි විපක්ෂය සහ ජනතා මිත්‍රවරුනේ මන්ත්‍රී කෙනෙක්ගෙන් වෙලා විනාඩිය දෙන්න කියලා ඉල්ලනවා. හැබැයි ජනතා මිත්‍රවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමාට වෙලාව දෙන්න පුළුවන්.
හොඳයි. ගරු මන්ත්‍රී
අපිට දෙන්න බෑ. විපක්ෂය අපිට ඡන්ද දෙන්න බෑ.
ගරු මන්ත්‍රීතුමා මෙතන මූලාශ්‍රේණිය
වලට කරන්නේ ඔබතුමාට මම ගරු කරනවා. හැබැයි ලැජ්ජයි අපිට ජනතා මිත්‍රවරුන් ගැන. ස්තුතියි.
තමුන්නාසේ තේරුම් ගන්න. තමුන්නාසේ පාර්ලිමේන්තු සුසු නැති වචන පාවිච්චි කරනවා. මූලාශ්‍රේණිය නගෞරව කරනවා. මම මෙතන පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ මෙතන ඉන්නකොට. තමුන්නාසේ තේරුම් ගන්න. කනගාටු වෙනවා තමුන්නාසේගේ හැසිරීම පිළිබඳව. ඔනරබල් අබ්දුල්ලා මහරූෆ් ලිස්ට් එකේ තියෙන අබ්දුල්ලා මහරූප් at 6 minutes then අජිත් මහ මන්න පෙරමු 8 minutes
මූලාසනේ දුර මන්ත්‍රීතුමනි ඇත්තටම මේ මගේ මිත්‍ර මන්ත්‍රීතුමා ඔව් මගේ දිස්ත්‍රික්කේ නියෝජනය කරන්න මන් දන්නේ නැහැ මේ ළමයින්ටත් ඔය උගන්වනවද කියලා මොකද ඉතාමත්ම කුණුහරප අසබ්බේ වචනේ ඔලු බක්කා අර බක්කා මේ බක්කා නිකන් මගේ නීති ශාස්ත්‍රය දන්නේ මට පේන ටියුෂන් ශාස්ත්‍රයක් හදන්න සිද්ධ වෙනවා කියන එක මට තේරෙනවා එමත් අපේ මන්ත්‍රීතුමා හොඳ ගරු මන්ත්‍රීතුමෙක් ගරු මූලාසනේ දුර මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපි දැන් ගොඩක් කතා කළා අපි විමල් වීරවංශ ගරු මන්ත්‍රීතුමත් කලින් කතා කළා හරියට මැරලා උපන්න වගේ කොයි වගේ රටකින්ද අපි මේ අද තත්ත්වයට ආවේ කියන එක මේ ඇයිට මතක නැහැ එදා රටේ නීතිය ගරු මූලාසනේ දුර මන්ත්‍රීතුමනි වල් වැදිලා තිබ්බේ රටේ නීතිය නීති පොතේ විතරයි ක්‍රියාත්මක වෙන්නේ වෙන දෙයක් එදා මේක නීතිඥ මහතුරුන්ගත් උසාවියවත් අධිකරණවත් අතරද නෙමෙයි දේශපාලකයෝ නීතිඥ අතර අරගෙන හිටියේ පොලිසිය කාමරේ පළාතේ මන්ත්‍රීතුමා ඕයිසී වෙලා හිටියේ පොලිසියේ ඒක නීතිඥ නීතිඥ මහතුරුන් නඩුක මේ විනිසුරවරුන්ට දොස් කියලා හරියන්නේ නැහැ මේක එදා පාලනය කරපු ආණ්ඩු දේශපාලකයෝ මේව අතර අරගෙන තිබ්බේ ඒ හින්දා විශේෂයෙන්ම කියනවා මේ කියන කතා ඇත්ත එකන්නේ නීතිය මකුළු දැලක් වෙලා තිබ්බේ ගරු මූලාසනේ රුඩ මන්ත්‍රීතුමනි ප්‍රබල මිනිස්සුන්ට තේරෙන්න පුළුවන් අහිංසක මිනිස්සු තමයි මේවට අහු වෙන්නේ නමුත් අපි දන්නවා එදා තමුන්ට ඕන විදිහට නීතිය ක්‍රියාත්මක කළා තමාට විරුද්ධ වෙනවා නම් බලයට විරුද්ධ වෙනවා නම් සුදු වෑන් එකක් අරන් ආවිලා උස්සගෙන ගියා මන්රදල්වම ක්‍රියාත්මක වුණා නෑ කියන්න බෑ ඒක මේ අධිකරණයෙන් නෙමෙයි පැනුනේ බලවත් දේශපාලකයන් මරණදඬුවම ක්‍රියාත්මක කළා. ඒවා මතක නැහැ මගේ දැන සිසිල ජයකොඩි මන්ත්‍රීතුමාට. ඒ වගේම ආයුධ හොයන්න ගිහිල්ලා කියලා කී දෙනෙක් මගදී මැරුවද ආයුධ පෙන්වන්න එක් කරන් ගිහිල්ලා කියලා. ක්‍රියාත්මක වුණා. ඒතර අපේ ගමේ අපේ මගේ ආසනේ වතුර ඉල්ලලා අහිංසකව කෑ ගහපු මිනිස්සුන්ව අමුඅමුවේ මහදවල් වෙඩි තියලා මරලා දැම්මා. ඒවා මරණදඬුවම ක්‍රියාත්මක වුණා. රොෂාන් චානකලව මැරුවා. එතකොට හලාවත ඇන්ටනීලාව වෙඩි තියලා මැරුවේ මහ දවල්. ඒවට ඒ නීතිය ඔන්න මරණ දඬුවම ක්‍රියාත්මක වුණා. ඒ වෙඩි තියපු මිනිහට මොන දඬුවම දුන්නත් තේරුමක් තියනවාද ඒ මිනිස්සයා මැරුවට පස්සේ? මගනේ එහෙම කාලයක් තමයි තිබ්බේ. ඔබතුමාගේ නායකයා නීතිය කොහෙද තිබ්බේ? රජයේ සේවකයා සමෘද්ධි නිලධාරියව එදා ප්‍රාදේශීය ලේකම්කාරයෙ නඩු අහලා ගහේ බැන්දා. මේකොල තමයි ගස්වල බැන්දේ. ප්‍රාදේශීය සභාවේ අධිකරණය වෙලා තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම්කාරලේ අධිකරණය වෙලා නඩු අහලා
මා කතාවට බාධා
කරන්න. නඩු අහලා ගහේ බැන්දා. ඉස්කෝලේට ගිහිල්ලා තමුන්ගේ දරුවාට දඬුවම් දුන්නා කියලා මේගොල්ලන්ගේ පළාත් සභා මන්ත්‍රීවරයා කියලා දන ගැස්සුවා ඉස්කෝලේ ඇතුලේ. එහෙම තිබිච්ච රටක් අපිට වෙනස් කරන්න දුන්නේ. අපි එක වෙනස් කරනවා. ඒ කියන්නේ නඩු තීන්දුව සිද්ධ උනේ පාලකයන්ට ඕන විදියට රටේ සාමාන්‍ය ජනතාව අධිකරණය ගැන විශ්වාසයක් තිබෙන්නේ නැහැ. ගරු මූලාසනයේ උඩ මන්ත්‍රීතුමනි ඒ නිසාම තමයි එදා ජනවාරි 2015 ජනවාරි 8 වෙනිදා යහපාලන ආණ්ඩුවක් අවශ්‍යයි කියලා මේ රටේ ජනතාව විප්ලවයක් කරලා දේශපාලන ભેදකෙන් තුරව සියලු ජනතාව අත්වල බැඳගෙන හිටපු පාලන තත්ත්වය වෙනස් කළේ ඒ හින්දා තමයි. නමුත් අපි ඒ සඳහා ඒ ජනතාවගේ ඉල්ලීමට ජනතාවගේ විප්ලවයට ඇහුම්කන් දුන්නා. ඇහුම්කන් දීලා ක්‍රමක්‍රමයෙන් මේ අධිකරණයේ පද්ධතිය තියෙන දූෂිතභාවයේ වංචනිකභාවයේ පිරිසිදු කරමින් එනවා. අපි ආපු ගමන් විනිසුරුවරයාට කෙලින් ඉල්ලලා තීන්දුව ගන්න පුළුවන් විදිහට අධිකරණ ශේෂ්ත්‍රයේ නිලධාරියට කෙලින් ඉල්ලලා දෙපයින් ඉඳගෙන කටයුතු කරන්න පුළුවන් විදිහට අධිකරණ කොමිෂන් සභාව ස්ථාපිත කළේ අපි මේ නීතිය පිරිසිදු කිරීමේ වගකීමක් ඇතුව ඒ නිලධාරියට තමුන්ගේ උගත්කම බුද්ධිය පාවිච්චි කරලා නීතිය තීන්දුව తీරන ගන්න පුළුවන් වාතාවරණය අපි හරිගස්සලා දුන්නා. ඒ විතරක් නෙමෙයි වින්දිතයන් අපරාධකරුවන් දැන් වැලිවේරිය ඔබතුමා දන්නවා වැලිවේරිය වෙඩි තිබ්බහම අම්මා බයයි එන්න සාක්ෂි දෙන්න පුතාට වෙඩි තිබ්බ කියලා. මොකද අම්මවත් උස්සගෙන නා සුදු වෑන් එකක් ඇවිදිලා අම්මා සාක්ෂි දෙන්න ගියා නම් ඒවා අපි සැලකිල්ලට අරගෙන වින්දිතයට රතුබස්සල වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ගෙනල්ලා ඕනෑම අපරාධයක වින්දිතයෙක් සාක්ෂිකරුවෙක් ආරක්ෂා වෙන්න බය නැතුව පොලිසියට ඇවිදිලා පැමිණිල්ල කරන්න සාක්ෂි සටහන් කරන්න පුළුවන් වාතාවරණය අපි නිර්මාණය කරලා දුන්නා. එදා අද යම් වෙනසක් වෙලා තියෙනවා. 100%ම මම කියන්නේ නැහැ. අද විපක්ෂය කොච්චර නඩු දැය ගන්නවද ආණ්ඩුවට විරුද්ධව උසාවි ගිහිල්ලා. එතකොට ඇවිදිලා කියනවා අධිකරණේ හරි ස්වාධීනයි. අධිකරණේ හොඳ තීන්දුව දුන්නා. අපිට අපේ දේ ඇහුම්කන් දුන්නා කියලා විපක්ෂය ගිහිල්ලා අධිකරණ භූමියට ගිහිල්ලා කතා කරනවා. මේගොල්ලන්ගේ හොරු අල්ලන් ගියාම මේගොල්ලෝ හොරගම් කරලා අල්ලන් ගියාම ආයක දේශපාලන පරිගැනීමක්. නමුත් අර එතකොට අපි නීතියට ඇඟිලි ගැහුවේ නැහැ කියලා අපි විශේෂයෙන්ම කියනවා. ඒ වගේම අපි දැක්කාද අධිකරණයකට යන්න ඉස්සෙල්ලා එදා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකුට නීතිය දෙන්න ගෙනියන්න පුළුවන්කම තිබ්බද? අර ප්‍රින්සිපල්ව දනගස්සපු ගුරුවරයව දනගස්සපු පළාත් සභා මන්ත්‍රීවරයව නීතිය ඉස්සරහට ගෙනියන්න පුළුවන්කම තිබ්බද? අර කැලණියේ ගිහිලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මිදුලේ නඩු හාපු ඇමතිතුමා දඬුවම් දුන්නා පොල් ගහේ වැඳලා අධිකරණයේ ඉස්සරහට ගෙනියන්න කරන්න පුළුවන්ද? නමුත් අද අපේ රජයේ ඇමතිවරු ඉල්ලා අස්සෙනවා නඩු අහෙන්නත් ඉස්සෙල්ලා හරි මම ස්වාධීනව නඩු අහන්න අවස්ථාව දෙනවා මම ඉල්ලා අස්සෙනවා මගේ ඇමතිකමෙන් කියලා එහෙම සංස්කෘතියක් අපි නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් ගරු මූලාසනයේ උඩ මන්ත්‍රීතුමනි අපි දන්නවා ප්‍රශ්න තියෙනවා. අපි දන්නවා නීති අපිට හදන්න දේවල් තියෙනවා. මම මේකේ කාටවත් ඇඟිලි දික් කරන්නේ නැහැ. මේකේ නීති පද්ධතිය හදන්න ඕනේ. අපි 19 වෙනි සංශෝධනයේ මේ රටට හඳුන්වලා දීලා නීතිය තව තවත් ශක්තිමත් කළා. තව අපිට වැඩ ගොඩක් කරන්න තියෙනවා. අපි දැන් අපේ කමිටුවේ ඉන්න මන්ත්‍රීවරු ඔක්කොම එකතු වෙලා විශේෂයෙන්ම අජිත් පෙරේරා මන්ත්‍රීතුමා, එතකොට අපේ ડોક્ટર ජයම්පති වික්‍රමරත්නකරු මන්ත්‍රීතුමා, විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමාලා මේ කට්ටිය අපි ඔක්කොම සාකච්ඡා කරුණුස වෙලා බැලුවා. අපිට තව
අඩියක් තිබෙනවා
කතා කරන්නත් පටන් ගත්තේ නැහැ. අපි කරුණුස වෙලා බැලුවා වාර්තාවක් ඉදිරිපත් කළා යුක්තිය පසලඳීම සඳහා යන කාලය අවුරුදු 17යි. එතකොට පුද්ගලයෙක් නඩු දැම්මාම ඔහුගේ මුණුපුරාට තමයි තීන්දුව ලැබෙන්නේ. මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නට ඇති වෙන්න හේතුව මොනවද කියලා අපි හොයලා බලලා කමිටුව විශේෂයෙන්මම සියලු නීති ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ට ස්තුතිවන්ත වෙනවා. මේ කමිටුවට ඇවිල්ලා සාක්ෂි දීලා අපිව දැනුවත් කළා. අපිව නීතිපතිතුමාලා ජනාධිපති නීතිතුමා ජයන්ත ජයසූරිය මහත්තයා අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ජයමාන මහත්මයා සොලිස ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහත්මයා පත්මසිරි ජයමාන මහත්මයා සුජීවලාල් දසනායක මහත්මයා ඇතුළු නීතිපති ශේෂ්ත්‍රයේ ඉන්න සිළු දෙනාවිලා ඔක්කොමලා එක හඬින් කිව්වා අපිට අධිකරණ ශේෂ්ත්‍රය වෙනස් කරන්න මීට වඩා කඩිනම් නඩු විසඳීමේ ක්‍රමයක් වෙනවා නැත්නම් අහිංසක දුප්පත් මිනිසුන් මුළු ජීවිත කාලයම උසාවිය ගෙවනවා එයාගේ ජීවිත කාලය උසාවිය ගත කරලා ඒ තීන්දුව එන්නේ නැහැ දරුවගේ ජීවිත කාලයත් උසාවිය ගත කරනවා මුනුබුරාගේ ජීවිත කාලය තමයි උත්තරේ එන්නේ අන්න ඒක නවත්තන්න තමයි අපේ කමිටුවෙන් අපි යෝජනා සමූහයක් ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ හින්දා මම විශේෂයෙන් කියනවා විශේෂ පාර්ලිමේන්තුවේ සියලු නිලධාරි මහතුරු අපිට මේකට උදව් උපකාර කළා ශක්තිමත් කරන්න විශේෂයෙන්ම අපේ ඇමතුමිය අද ඒ කෙටුම්පත අරගෙන විවිධ තීන්දුව తీරන අරගන්නවා අදත් මේ අද පාස් වෙන පනත් වලටත් අද අනුමත වෙන පනත් වලටත් එතුමිය ඇමතුමිය මේ මේ වාර්තා වලින් අරගෙන කරුණු දාලා එක්කව කරලා තිනවා එහෙනම් ගරු ඇමතුමා ඇමතුමියට හොඳ දක්ෂ ඇමතුමියක් අපිට හම්බෙලා තියෙනවා ඒ ප්‍රායෝගික දැනුම තියෙන ඇමතුමියක් හම්බෙලා තියෙනවා පොළොවේ පය ගහගෙන වැඩ කරන්න පුළුවන් ඇමතුමියක් ඉන්නවා එතුමියත් අපේ අවාර්තාත් අපිත් ඔක්කොම එකතු කරලා මේ මේ සාධාරණ පිරිසු රටක් හදන්න මේ රටේ ජනතා බලාපොරොත්තු වෙන යහපාලනේ මේ රට ස්ථාපිත කරන්න ඒ සඳහා අවම වශයෙන් මාසයක් ඇතුළත අපේ අධි නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ මේ වාර්තාව ගැන සොයලා බලලා කටයුතු කරලා මාස 6ක් තුල මේක ක්‍රියාත්මක කරන්න කියලා ඒ වගේම මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තියෙන යම් කොටසක් ඒකටත්
මාගේ කාලය අවසන් නැහැ
මන් නිහඬව ඉන්න බොහොම ස්තුතියි